සභාව කල් තැබීම ගරු සභානායකතුමා.
පාර්ලිමේන්තුවට පස්වරු එකට.
හොඳයි. කල් තැබීම යෝජනාව ගරු වෛද්‍ය නලින්ද ජයසම ඇතුමා ඊට ප්‍රථම මුරාසනය ගරු නියෝජ්‍ය කාරක සභාපතිතුමා ඉඳ නැති. අද දවල් දෙකට පක්ෂනායන්ගේ රැස්වීමක් මේ අවස්ථාවයිද පැත්වෙනවා.
ගරු කාරක සභ සභාපතිතුමනි, සභාව කල්තබන අවස්ථාව යෝජනාව රාජ්‍ය ගිනුම් පිළිබඳ කාරක සභා විසින් අටවැනි පාර්ලිමේන්තුවේ පළවෙනි සසිවාරය තුරළ ඉදිරිපත් කරන ලද සියලුම වාර්තා පාර්ලිමේන්තුවේ අවධානයට ලක්විය යුතු නිසාත් ඉදිරි ප්‍රතිපත්තිමය තීරණ ගැනීමේදී මෙම වාර්තාවලින් නිර්දේශිත කරුණු පිළිබඳව නිසි අවධානය යොමු කළ යුතු නිසාත් මෙම වාර්තාවල අන්තර්ගතයන් පිළිබඳව පුළුල්ල සලකා බැලීම සුදුසු බව මෙම ගරු සභාවට යෝජනා කරමි. ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි, අටවැනි පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිනුම් කාරක සභාව විසින් විමර්ශනය කරන ලද අමාත්‍යංශ දෙපාර්තමේන්තු පළාත් සභා පළාත්පාලන ආයතන ඇතුළු ආයතන ගණනාවක් පිළිබඳව වන වාර්තා රාජ්‍ය ගිනුම් කාරක සභාවේ සභාපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරලා තිබෙනවා. එනිසාම අපි කල්පනා කළා එක පැත්තකින් ගිනුම් කාරක සභාවේ සමාජික හැටියටත් මේ ගරු පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් හැටියටත් රටේ ජනතාවගේ අවධානය සඳහා මේ වාර්තා වල අන්තර්ගතය පිළිබඳව අවධානය යොමු කරවන්නට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වන අනුව්‍යවස්ථාව මගින් රටේ මූල්‍ය පාලනය පිළිබඳ වගකීම් පැවරෙන මේ පාර්ලිමේන්තුවට. එය අනුව මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරු 225 දෙනා ඒ රටේ ජනතාවගේ බදු මුදල් පාලනය පිළිබඳ වගවිය යුතු වෙනවා. ඒ වගවීම සමස්ත පාර්ලිමේන්තුවටම යම් වගකීමක් සහිතව ඉටු කිරීම සඳහා ඓතිහාසිකවම මේ රාජ්‍ය ගිනුම් කාරක සභාව ඇති කළා. අපේ රටෙත් ඉතිහාසයක් පුරා තිබිල 1972 ඔක්තෝබර 26 වෙනිදා මේ ජාතික රාජ්‍ය සභාව තුළින් මේ ගිනුම් කාරක සභාව පැන නැගුණා. ඒ වගේම ඊට පස්සේ කාලෙක පොදු ව්‍යාපාර කාරක සභාව වෙනවා පැන නැගුණා. මේ අටවැනි පාර්ලිමේන්තුවේ ගිනුම් කාරක සභාවෙත් පොදු ව්‍යාපාර කාරක සභාවෙත් සමාජික හැටියට මම කටයුතු කරනකොට අපි දැක්ක මේ වෙනදාට වඩා මේ කාරක සභා දෙකම තමන්ට පැවරිච්ච කාර්යභාරය ඉටු කිරීම සඳහා විශාල මැදිහත්වීමක් කරනවා. එක පැත්තකින් රාජ්‍ය ගිනුම් කාරක සභාව තමන්ට පැවරලා තිබෙන ආයතන 837 ඒවා තිබෙන මූල්‍ය පාලනය පිළිබඳ විමර්ශන කටයුතු වේගවත් කිරීම සඳහා සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මැදිහත් වුණා. එවගේම එතුමාගේ විශේෂ උනන්දු යටතේම මේ ආයතන සඳහා යම්කිසි ආකාරයක තොරතුරු තාක්ෂණ පද්ධති මේ දියුණු තාක්ෂණය මුල් කරගෙන මේවා ජාලගත කිරීම සඳහා වෙච්ච සලස්මකු දියත් වුණා. එසේ අපි සතුටු වෙනවා මේ කාරක සභාවේ මන්ත්‍රීවරු හැටියට අපිට යම් ඉදිරි පියවරයන් කීපයක් තියන්න පුළුවන්කම ලැබුණා. ඒ වගේම පොදු ව්‍යාපාර කාරක සභාවේදී අපිට ආයතන එකින් එක අරගෙන විමර්ශනය කරනට අමතරව රටේ පැන නැගිච්ච විශේෂ ප්‍රශ්න විශේෂයෙන් මහ බැංකු බැඳුම් කර ගනුදෙනුව ඒ වගේම පහුගිය පාර්ලිමේන්තු සමයේත් මේ පාර්ලිමේන්තු සමයේ දක්වා දික්ුණු සහල් ගනුදෙනුවක් සම්බන්ධ සම්පකර අමාත්‍යංශයේ ඒ මුදල් ගනුදෙනු මේ සම්බන්ධ විශේෂ විමර්ශනය කරන්න ඒ වගේම සයිටම් ආයතන සම්බන්ධ ප්‍රශ්නය එවැනි විශේෂ කාරණා වෙනම අරගෙන විමර්ශනය කරන්න අපිට හැකියාව ලැබුණා. ඒ සම්බන්ධයෙන් අපි අනුවාර්තා පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළා තිබෙනවා. සගරු නියෝජ කාරක සභා සභාපතිතුමනි, අපි හිතනවා මේ මූල්‍ය පාලනය පිළිබඳ මේ කාරක සභාවල පැවරලා තිබෙන වගකීම තවත් ඉස්සරහට අරගෙන යන්න ඕනට කියලා. මම දැක්කා මේ වාර්තා සම්බන්ධයෙන්ම පැවතුණු වැඩමුළුවකදී අපේ විගණන කාර්යපතිතුමා ප්‍රකාශ කරලා තිබෙනවා අපේ රටේ සමහර නිලධාරීන් හැසිරෙන විදිහ අනුව ගත්තාම ලලිතවීරතුංග මහත්තයා වගේම මේ රටේ ලදරින්ගේ 50ක් විතර ඉන්න ඕන හිරේ කියලා. ඒකෙන් එතුමා කියන්න අදහස් කරන්න ඇත්තේ මේ රටේ ජනතාවගේ බදු මුදල් වියදම් කිරීමේදී තවමත් අපට ඒ ආකාරයටම ජනතාවට වග වෙන්නට හැකියාවක් ලැබිලා නැහැ කියන එක. එසා තමයි ඒ අමාත්‍යංශවල ප්‍රධාන ගණන් දීම ලදාරින් හැටි කටයුතු කරන රාජ්‍ය නිලධාරීන්ට විගණකාධිපතිවරයාම කියන දේ 50කට වඩා වැඩි ප්‍රමාණයක් හිරේ යන්නවත් වෙන විදියට තමයි කටයුතු කරලා තිබෙන්නේ කියන එක අදහස් වෙන්නේ. රාජ්‍ය මූල්‍ය පාලනයේ වගකීම අපි එතරම් ශිෂ්ට සම්පන්න ආකාරයට සිද්ධ කළා නැහැ කියන එක. ඒ වගේම ගරු නියෝජකාරක සභා සභාපතිතුමනේ මෙතන ගැටලුවක් තිබෙනවා. අපි බොහෝ කාල වේලාවක් මිඩංගු කරගෙන මෙවැනි වාර්තා සකස් කළාට ගිනුකාරක සභා සහ කෝප්කාරක සභාව හැටියට මෙවට කරන්න පුළුවන් දේවල් මොනවද? ඒක මම හිතන්නේ පාර්ලිමේන්තුවක් හැටියට අපි බරපතල වශයෙන් සාකච්ඡාවට ගත යුතු දේවල්. ව්‍යවස්ථාවෙන් පාර්ලිමේන්තුවට පැවරලා තිබුණා රාජ්‍ය මූල්‍ය පාලනයේ වගකීම. ඒ වගකීම ඉටු කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ එකඟතාවයෙන් කාරක සභා දෙකක් පත් කළාටම සියල්ල සිද්ධ වුණා කියලා අත පිහදා ගන්න අපට අයිතියක් ලැබෙන්නේ නැහැ. අවස්ථාවක් ලැබෙන්නේ නැහැ, හැකියාවක් ලැබෙන්නේ නැහැ. දැන් මේ වාර්තා පරිශීලනය කරනකොට කරු නියෝජකාරක සභා සභාපතිතුමනි ප්‍රධාන ප්‍රශ්න කීපයක් මේ පාර්ලිමේන්තුවේ අවධානය යොමු කරනවම කැමතියි. එකක් තමයි අපි ගිනුම්කාරක සභාවේ සාකච්ඡා කරලා ජනතාවගේ බදු මුදල් වගවීමකින් තොරව වියදම් කිරීම සම්බන්ධයෙන් යම් අනතුරුන් ගැවීමක් කරාට පස්සේ එයට ඇහුම්කන් දෙන්නට ඒ අදාළ අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු එකඟතාවයක් පළ කරනවා. ගිනුම්කාරක සභාවේ ඉන්න විවිධ පක්ෂවලට අයිති මන්ත්‍රීවරු තමන්ගේ පක්ෂයේ තිබෙන ඒ කාරණය ගැන තියෙන ප්‍රතිපත්තියට වඩා මේ ජනතාවගේ මුදල් සම්බන්ධ වගකීම කරට අරගෙන කටයුතු කරපු නිසා අපිට පුළුවන්කම ලැබුණේ එවැනි අවස්ථා කීපයක් පෙන්ලා දෙන්න. උදාහරණයක් හැටියට අපි මේ ගිනුම්කාරක සභාවේ 4 වෙනි වාර්තාවේ 98 වෙනි පිටුවේ දක්වලා තිබෙන මේ පාර්ලිමේන්තුවෙත් අපි විටින් විට අවධානයට යොමු කළා තිබෙන සමාවෙන මේ පළවෙනි වාර්තාවේ 98 වෙනි පිටුවේ ඒ සඳහන් වෙනවා ආන්දෝලනයකට තුඩු දීපු කෘෂිකර්ම අමාත්‍යාංශය ගොඩනැගිල්ල සම්බන්ධයෙන් ගිනුම්කාරක සභාවේ අදහස මොකක්ද කියලා. එතකොට මේ 2016 ජනවාරි පළවෙනිදා සිට අප්‍රේල් 7 වෙනිදා දක්වා ගිනුම්කාරක සභාව කැඳවන ලද ආයතන අතරේ 2016 අප්‍රේල් මාසේ 7 වෙනිදා කෘෂිකර්ම අමාත්‍යාංශය කැඳෙව්වා. එතනදී එහි පළවෙනි වාර්තා 98 පිටුවේ සඳහන් වෙනවා මෙන්න මෙහෙම. කෘෂිකර්ම අමාත්‍යාංශය දැන්ට පවත්වාගෙන යන ගොවිජන මන්දිර ගොඩනැගිල්ල පාර්ලිමේන්තුවට පවරා ගැනීම හේතුවෙන් එම අමාත්‍යාංශය පවත්වාගෙන යාම සඳහා කුලී පදනම් මත නව ගොඩනැගිල්ල තෝරා ගැනීමේදී එහි මිල කමිටුවකින් තීරණය කිරීම හෝ තරංකාරී මිල ගණන් කැඳවීමකින් තොරව වර්ෂ 5ක් සඳහා රුපියල් මිලියන 954ක පමණ කුලියක් ගෙවීමට ගැන ලැබූ තීරණය සහ කෘෂිකර්ම අමාත්‍යාංශය සතුව ඇති බත්තර මුල්ලේ හෙක්ටයාරයක පමණ ඉඩම මේ සඳහා සුසු ගොඩනැගිල්ල ඉදිකිරීමට අවධානය යොමු නොකිරීම. කාරණා දෙකක්. එක පැත්තකින් තරංකාලී මිල ගණන් කැඳවීමකින් තොරව අවුරුදු 5කට රුපියල් මිලියන 958ක් කුලිය ගෙවන්න ගත්ත තීරණයයි කෘෂිකර්ම අමාත්‍යාංශයටමයි ති බත්තර මුල්ලේ තිබෙන හෙක්ටයාරයක පමණ ඉඩම ගොඩනැගිල්ලක් හදන්න යොදා නොගැනීමයි කියන එක කාරක සභාවේ අවධානය අරගෙන තිබෙනවා. අරගෙන තිබෙනවා විතරක් නෙමෙයි කාරක සභාව බොහොම පැහැදිලිව නිර්දේශ කළා තිබෙනවා මෙම ගිවිසුම අත්සන් කිරීම සිදු නොකරන ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව නියෝග නොකරන නමුත් මොකද අපට අයිතියක් නැහැ ආණ්ඩුව ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත්තට පස්සේ ඒකට අභියෝග කරන්න. ඒ කාර්යය බොහොම පැහැදිලිව කියලා ගිණුම් කාරක සභාව කියනවා ගිවිසුමට කාරක සභාවේ අනුමැතිය හිමි නොවන බව කාරක සභාව විසින් අවධාරණය කරන ලදී. එසේම විගණකාධිපතිවරයා විසින් මේ සම්බන්ධ ඉදිරියේදී ඉදිරිපත් කරන ලබන විගණන විමසුම්වලදී කාරක සභාවේ බලතල ප්‍රකාරව කටයුතු කිරීමට සිදුවන බව කාරක සභාව විසින් අවධාරණය කරන ලදී. ඒ නිසා අපේ රටේ මෑත කාලයේ ජනතාවගේ බදුමුදල් නිකරුණේ වියදම් කිරීම සම්බන්ධයෙන් තිබුණු හොඳම උදාහරණය වෙච්ච කෘෂිකර්ම ගොඩනැගිල්ල මිලදී ගැනීම සම්බන්ධයෙන් ගිණුම් කාරක සභාව අවධානය යොමු කළා තිබෙනවා. ගිණුම් කාරක සභාව තමන්ගේ සීමාව තුල ඉඳිමින් අපිට දේශපාලන විවේචනයක් තිබෙනවා. අගමැතිවරයා කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරලා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීම සම්බන්ධයෙන් ඒ දේශපාලන ප්‍රතිපත්ති විවේචනයක්. හැබැයි ගිණුම් කාරක සභාවේ වපසරිය තුල ඒ ප්‍රතිපත්තිමය තීන්දුව අභියෝගයට ලක් කරන්න බැරි වුණත් ගිණුම් කාරක සභාව බොහොම පැහැදිලිව කියලා තිබෙනවා. එම කිවිසුමට කාරක සභාවේ අනුමැතිය හිමි නොවනවා කියලා. දැන් තිබෙන ප්‍රශ්නේ තමයි ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි, මෙවැනි බරපතල ගනුදෙනුවක් පිළිබඳව කාරක සභාවක් හැටියට පාර්ලිමේන්තුවේ අපි අවධානය යොමු කරලා තිබෙද්දී ඊට අදාළ අමාත්‍යංශ කෘෂිකර්ම අමාත්‍යවරයා හෝ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරන අගමැතිවරයා ඒ පිළිබඳව දක්වන ලද අවධානය කුමක්ද? ତොර මොකද්ද මේ කාරක සභාව වාර්තාවක් ඉදිරිපත් කරලා ඇති ඵලය? මේ අපි සාකච්ඡා කරලා ඉදිරිපත් කරන නිර්දේශය පිළිබඳව ආණ්ඩුව සැලකිල්ල ගන්න නැත්තම් ජනතාවගේ බදුමුදල් පිළිබඳව ව්‍යවස්ථාවෙන් අපිට බලය පවර්ලා තිබුණට හිතුව මතේ නම් ආණ්ඩුව එක තීන්දුව ගන්න අගමැතිවරයා සහ ඊට අදාළ ඇමතිවරු. එතකොට ප්‍රශ්නයක් තිබෙනවා, මොකද්ද කාරක සභාවේ තියෙන වගකීම? කාරක සභාවේ තියෙන වගවීම. එතැයි පළවෙනි කාරණේ තමයි අපි මේ කාරක සභාව කාරක සභා සමත් වෙලා තිබෙනවාද? ජනතාවගේ බදු මුදල් කිසිදු වගවීමකින් තොරව නිෂ්කාරණයේ වියදම් කරන කිට එක වලක්ව ගන්න අපි සමත් වෙලා තිබෙනවාද? දැන් මේ උදාහරණයෙන් පේනවා අපි ඒක අසමත් වෙලා තිබෙනවා කියලා. දෙවෙනි කාරණේ තමයි මෙවැනි ජනතාවගේ බදු මුදල් කිසිදු හිරිකිතකින් තොරව මෙහෙම අවභාවිතාවේ යොදවනකොට මේ කාරක සභාවන්ට පුළුවන්ද යම් කිසි හෝ නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්නට? ඒකයි තියෙන ඊළඟ ප්‍රශ්නේ. යම් කිසි හෝ අවම වශයෙන් හෝ නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුළුවන්ද? ඒක බෑ. අපි දන්නවා මේ කාරක සභාව දෙකම කියලා කියන්නේ ගිණුම් කාරක සභාවත් පොදු ව්‍යාපාර කාරක සභාවත් අර දත් නැති කටක් වගේ තමයි විලිස විලිස ඉන්න පුළුවන්. ඉතින් ඒකේ මොකුත් හපන්න බෑ. ඒ නිසා වෙලා තියෙන්නේ මොකද්ද? ඒ නිසා රටේ සිදුවෙන මහා බරපතල වංචා හෙළිදරව් කරාට එතනින් එහාට අපිට ගන්න ක්‍රියාමාර්ගයක් නැහැ. මම මේ කියන්නේ ගිණුම් කාරක සභාවේ 2017 ජනවාරි 24 සිට මැයි 24 දක්වා ඉදිරිපත් කරන ලද සිව්වන වාර්තාව. එහි 86 වෙනි පිටුවේ තිබෙනවා 2016 ජූලි මාසයේ ගුවන් සමාගමක කරන ලද රුපියල් මිලියන 500ක ආයෝජනයක් වෙනුවෙන්ද මේ තිබෙන්නේ සේවක අර්ථසාධක අරමුදල පිළිබඳව අපි කරපු විමර්ශනය 2017 මාර්තු 24 වෙනිදා. එහි ඉදිරිපත් වෙච්ච ප්‍රධාන කරුණක් තමයි 2010 ජූලි මාසයේ ගුවන් සමාගම කරන ලද රුපියල් මිලියන 500ක ආයෝජනයක් වෙනුවෙන්ද 2010 මැයි මාස 31 දිනවන විට හෝටල් සමාගම කොටස් මිලදී ගැනීම සිදු කළ රුපියල් මිලියන 810ක ආයෝජනයක් වෙනුවෙන්ද නව හෝටල් සංකීර්ණයකට 2013 වර්ෂ අවසානයේ සිදු කළ රුපියල් මිලියන 5000ක ආයෝජනය සඳහා අරමුදලට කිසිදු ප්‍රතිලාභයක් ලැබී නොතිබීම හා එම මුදල් මූල්‍ය ප්‍රකාශනවල හානි කරන අලාභයන් ලෙස කපා හැර තිබීම. දැන් ප්‍රශ්නේ තිබෙන්නේ මෙතන ගත්තොත් එහෙම රුපියල් මිලියන 6310ක සේවක අර්ථසාධක අරමුදලේ මුදල් ආයෝජනය කළා තිබෙනවා ව්‍යාපෘති තුනක. අරමුදලට කිසිදු ප්‍රතිලාභයක් ලැබිලා නැහැ. ඒතර මේක පැහැදිලිවම රටේ ජනතාවගේ බදු මුදල් අවභාවිතා කිරීමක්. හැබැයි මෙහෙම බරපතල අවභාවිතාවක් වෙලාවක් තිබියදීත් ගිණුම් කාරක සභාවට ගන්න පුළුවන් නීතිමය ක්‍රියාමාර්ගයක් නැහැ. ඒ පිළිබඳව සාකච්ඡා කරන්න ඕන. ස්ථාවර නියෝග වලින් හෝ පාර්ලිමේන්තුවේ වෙන නපනත් වලින් අඩුතරමේ මෙතනින් 1.0ක් එහාට යන්නේ කොහොමද? මෙයට එරෙහි නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා යම් උත්තේජනයක් සපයන්නේ කොහොමද කියන එක මොකද අපි දන්නවා හොඳටම. දැන් කෝප් කාරක සභාවේ අපි සෑහෙන කාලයක් මිඩම් කළා මහ බැංකු බැඳුම් කර වංචා විමර්ශනයට ලක් කරාට. ඒ සම්බන්ධයෙන් ෆුට්නොට් ඇතුව හෝ නැතුව යම් කිසි ආකාරයක සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කරාට කතානායකතුමා කියන්නත් කලින් අගමැතිතුමා නැකිලා කිව්වහම ඒක මම නීතිපති දෙපාර්තමේන්තුවට යවනවා කියලා අවුරුද්දක් යනකම් මුකුත් කළේ නැහැ. ඊට පස්සේ ජනාධිපති විමර්ශන කොමිසම හරහා තමයි ඒක නීතිපති දෙපාර්තමේන්තුවට ගියේ. ඒ නිසා දැන් මෙවැනි සේවක අර්ථසාධක අරමුදලේ රුපියල් මිලියන 6000 ගානක මුදලක් බිලියන 6ක් අවභාවිතා කළා. කිසිදු ආයෝජනයක් ප්‍රතිලාභයක් නැතුව ආයෝජනය කළා තිබෙන කොටත් අපිට ගන්න පුළුවන් ක්‍රියාමාර්ගයක් නෑ. ඒ වගේම තමයි කරු නියෝජ්‍ය කාරක සභාපතිතුමනි මම තුන්වෙනිට අවධානය යොමු කරනවා මේ වාර්තා විසින් අදාළ අමාත්‍යවරු යම් සදාචාරමය බැඳීමකට හොලක් කරනවාද? ඒකයි ඊළඟ ප්‍රශ්නේ. නීතිමය ක්‍රියාමාර්ග ගන්න බැරි නම් අඩුතරමේ ජනතාවගේ බදු මුදල් පිළිබඳව වගවීමට සහතික වෙලා තිනා අපිට පාර්ලිමේන්තුවට පුළුවන්කමක් තිබෙනවාද ඒ අදාළ අමාත්‍යවරු යම් සදාචාරමය බැඳීමකට ලක් කරන්න? මම ඔබතුමාගේ අවධානය යොමු කරන මේ හතරවෙනි වාර්තාවේ 120 වන පිටුව කෙරෙහි ඒ පිටුවේ වාර්තා වෙනවා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සම්බන්ධයෙන් අපි 2017 මේ 24 වෙනිදා නිකුත් කරපු වාර්තාව. ඒ වාර්තාවේ තිබෙනවා 2014 වර්ෂයේ වකට හිටපු උසස් අධ්‍යාපන අමාත්‍යවරයාට වාර්ෂිකව හිමි ගෙවල් කුලී දීමනා වෙනුවට එම සීමාව ඉක්මවා ජල හා විදුලි බිල්පත් ප්‍රතිපූර්ණ කරලා තිබෙනවා වැඩිපුර ගෙවලා තිබෙනවා රුපියල් 833460ක්. ඒක ආපසු අය කරගන්න කටයුතු කළා නේ රුපියල් 833460ක් වැඩිපුර ගෙවලා තිබෙනවා. ඒතර මේකට ගිනුම් කාරක සභාවට ප්‍රධාන ගණන් දීම ලදහරියා උසස් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා ඔහු මේකට උත්තර බඳින්නේ කොහොමද? මෙමයයි 2009 මාර්තු 5 වෙනි දින ඇති චක්‍රලේඛයට අනුව අමාත්‍යවරයෙකුට හිමි රුපියල් 50000 ගෙවල් කුලී දීමනාව ගෙවමින් සිටියදී එකල විශ්වවිද්‍යාලවල මතුවූ ගැටලු निराකරණය කිරීම සඳහා නිතිපතා විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සමග රැස්වීම පැවැත්වීමට සිදු වූ බවත් වියදම් අඩු කරගනුවස් ඒවා පැවැත්වුවේ අමාත්‍යවරයාගේ නිලනිවසේ බවත් ගෙවල් කුලී දීමනාව අනවශ්‍ය බව පැවසූ අමාත්‍යවරයා අදාළ කාලයේ විදුලි හා ජල බිල්පත් ප්‍රතිපූර්ණ කිරීම ප්‍රමාණවත් බව දැන්නූ බවත් ඒ නිසා අමාත්‍යංශය රුපියල් 833460ක් වැඩිපුර ජල විදුලි බිල්පත් ගෙවලා තිබෙනවා. දැන් ඇත්තටම හොයලා බලන්න ඕනා කරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි රුපියල් 50000 ගන්න ගෙවල් කුලී ගෙවුවා නම් ලක්ෂ 6යි. ගෙවල් කුලී එපා කියලා තමන් ගෙදර වැඩ කරගන්නම් කියලා ඒ ගෙදර ලයිට් බිල් වතුර බිල් ගෙවා ගන්නවා ලක්ෂ 8මාර ආසන්න මුදලක්. ඒක පැත්තක තියමුකෝ. හැබැයි ඒ අමාත්‍යංශ ලේකම්වරයාට සිද්ධ වෙනවා තමන්ගේ අමාත්‍යවරණයෙන් උත්තර දෙන්න විශ්වවිද්‍යාල උපකුලපතිවරු ඇතුළු ආචාර්ය මණ්ඩලය සමග විටින් දිගින් දිගට සාකච්ඡා කරන් සිද්ධ වුණා තමන් ගෙදර ඒ නිසා තමයි මේ ලයිට් බිල් වතුර බිල් ගියේ කියලා. එතකොට දැන් මේ අඩුතරමේ දැන් මේව ගිනුම් කාරක සභාවේ විමර්ශනයේ ලක් කරනවාය කියන අදහස ඇති අමතිවරයා සදාචාරමේ බැඳීමකට චරත් කරගන්නට අපේ විමර්ශන සමත් වෙලා නැහැ. ඒ විතරක්ම නෙමෙයි ඊට පටහැනිව දැන් ඒ අමාත්‍යංශයම තියෙනවා මෙහෙම 2010 මැයි 14 දින ඇති රාජ්‍ය වියදම් කළමනාකරණ චක්‍රලේඛයේ අනුව අමාත්‍යවරු නියෝජ්‍ය අමාත්‍යවරුන්ට පරිහරණය කළ පුළුවන් වාහන සංඛ්‍යාව 3ක් වුණත් 2014 වසරේදී එම සීමා ඉක්මවා වාහන 7ක් අමාත්‍යවරයා වෙත ලබා දී තිබුණු අතර මාසිකව හිමි ඉන්ධන ප්‍රමාණය ඉක්මවා රුපියල් 1,29,380ක ඉන්ධන ප්‍රතිපූර්ණයක් කර තිබුණු අතර එම මුදල අදාළ පාර්ශ්වයන්ගේ අය කරන තිබීම ඔන්න එකක්. ඒකට අමාත්‍යංශ ලේකම්වරයා ලබා දෙන පිළිතුර තමයි මෙම වකවානුවේ ඇති වූ ගැටලුකාරී වාතාවරණය හමු වේ කියන්නේ 2014 අදාළ අමාත්‍යවරයාගේ ආරක්ෂාව තර කිරීම සිදු වූ බවත් පාර්ලිමේන්තුව විසින් අසනු ලබන නොයෙකුත් ව්‍යාපෘති වලට අදාළ ප්‍රශ්නවල පිළිතුරු දීම සඳහා අදාළ කාර්ය මණ්ඩලයට අනුයුක්ත නිලධාරීන්ගේ රාජකාරී කඩුව සඳහා නිලරත ලබා දීම සිදු වූ බවත් ඒක නිසා මේ වැඩිපුර වාහන සංඛ්‍යාවක් ගත්ත කියලා. ඒ කියන්නේ ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි අපි පාර්ලිමේන්තුවේ කවුරු හරි මන්ත්‍රීවරේ පාර්ලිමේන්තුවේ ප්‍රශ්න අහන එක දඩමීමා කරගෙන තමන්ට මේ හිමි වාහන ප්‍රමාණ වල වැඩිපුර පාවිච්චි කරලා තිබෙනවා. ඒකට වැඩිපුර ඉන්ධන අරගෙන තිබෙනවා. එතකොට මෙවැනි පිළිතුරක් ගිනුම් කාරක සභාවට එවන්න මම දන්නවා ඒ අමාත්‍යංශ ලේකම්වරයා අසරණ වෙන්නේ නැති. හැබැයි දැන් මේ කාලයක් මේ පාර්ලිමේන්තුව නියෝජනය කරපු මන්ත්‍රීවරු තමයි මේ අමාත්‍යංශ භාරගෙන තිබෙන උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ඒ කාලේ. දැන් මෙවැනි
ආකාරයේ පිළිතුරු එවලා පාර්ලිමේන්තු හැලු කළා තිබෙනවා. ඒ කියන්නේ අපිට බැරි වෙලා තිබෙනවා ගිනුම් කාර්ක සභාවට එම අමාත්‍යවරුන් අඩු ගන්න සදාචාරමය වශයෙන්වත් බැඳීමක් කරගන්නට තමන්ට තිබෙන වගකීම පිළිබඳව. ඒ වගේම තමයි මේ ගිනුම් කාර්ක සභාව අපි විටින් විට එලිදරව් කරන කරුණු. මේ රටේ මතු ආරක්ෂාව වෙනුවෙන් එහෙම නැත්නම් ගත්තොත් අනාගතයේ එවැනි දේවල් සිද්ධ නොවීම සඳහා භාවිතා කරලා තිබෙනවාද කියලා බරපතල ප්‍රශ්නයක් පැන නගිනවා. මොකද නැත්නම් මේව කොච්චර සාකච්ඡා කළත් ඒ කියන්නේ අතීතයේ සඳහා දඩුවම් කරන්නත් බැරි නම් ඔවුන්ට නීතිමය ආකාරයට යම් දඬුවමක් කරන්නත් බැරි නම් ඔවුන්ව සදාචාරමය වශයෙන් බන්ධනය කරන්නත් බැරි නම් අනාගතයේ වෙනුවෙන් හරි යමක් කරන තැනකට මේ ගිනුම් කාරක සභාව වාර්තා පත් වෙන්නට ඕනි. මම ඔබතුමාගේ අවධානය යොමු කරනවා මේ හතරවෙනි වාර්තාවේම 10වෙනි පිටුව පිළිබඳව. එහි සඳහන් වෙනවා ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව ගෙනහැල කරපු විමර්ශනය ගැන. ඔබතුමා දන්නවා 2012 අවුරුද්දේ ජාතික කෞතුකාගාර මම විදිත හේරත් මන්ත්‍රීතුමාගේ වෙලාව පොඩක් ගන්නවා. 2012 අවුරුද්දේ ජාතික කෞතුකාගාරයේ බරපතල වංචාවක් සිද්ධ වුණා. මොකද ජාතික කෞතුකාගාරය කියලා කියන්නේ ඒවා ආයි ගත්තොත් එහෙම ආයි ඒ භාණ්ඩ ප්‍රතිනිෂ්පාදනය කරන්න බෑ. රටකට ඓතිහාසික උරුමවන කෞතුක වටිනාකම් තියෙන භාණ්ඩ ඒක ආරක්ෂා කරගන්න අපි රටක් හරි අසමත් වුණා. එතකොට මේ සොරකමෙන් පස්සේ 2017 මේ පිළිබඳ විමර්ශනය කරනකොටත් සොරකමෙන් පසු වසර 5ක් ගත වී තිබුණත් නිසි පරිදි ආරක්ෂිත කැමරා පද්ධතියක් ස්ථාපිත කිරීමට මේ දක්වා කටයුතු කර නොමැත. රාත්‍රී කාලයේ දර්ශන ලබා ගැනීම නොහැකි වීම නිසා වීම වැනි දුර්වලතා රාශියක් දැන්ට පවත්නා කැමරා පද්ධතියේ පවත්නා බවත් සොරකම් සිදුවන අවස්ථාව වලට පවතින CCTV පද්ධතිය අක්‍රීය පවතින බවත් අනාවරණය විය. මේ වනතුරු පද්ධතිය නිසැක ස්ථාපිත කර නැත. ප්‍රශ්න තිබෙන්නේ 2012 හොරකම් සිද්ධ වුණා හා සමානම බරපතලයි අවුරුදු 5ක් ගත වෙලත් අපිට කියන්න තිබෙනවා නම් ගිනුම් කාරක සභාව වාර්තාවේ ඒ පද්ධති හරියට ස්ථාපිත කළ නැහැ කියලා. ඒ කියන්නේ මේක පාඩම් ඉගෙන ගන්නේ නැහැ කියන එක. ඒ වගේම ඊට අපි තව කරුණක් හැට දක්වන ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් 16 වෙනි සාක් සමුළුවේ කොළඹ ප්‍රඥප්තියට අනුව සහ 2008 වර්ෂයේ අමාත්‍ය මණ්ඩල තීරණයක් අරගෙන තිබෙනවා සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක ආහාර සංචිතය පවත්වාගෙන යන එක රටක නියඟයක් ගම් වතුරක් ඕනෑම ස්වභාවික ආපදාවක් ඇති වුණොත් ජනතාවගේ ආහාර සුරක්ෂිතතාවය ඇති කිරීම සඳහා වැදගත් වෙනවා මෙට්‍රික් ටොන් ලක්ෂයක ආහාර සංචිතය පවත්වාගෙන යන එක. හැබැයි එහෙම අමාත්‍ය මණ්ඩල තීරණයක් අරගෙන තිබියදීත් එවැනි ආහාර සංචිතයක් පවත්වාගෙන ගියේ නැහැ කියන එක කාර්ක සභාව අඳුරගෙන තිබෙනවා. එතකොට දැන් ප්‍රශ්නේ තිබෙන්නේ අනාගතය සඳහා අනතුරු අවම කිරීමේ අරමුණෙන් අපි ඉදිරිපත් කළා තිබෙන යෝජනා ක්‍රියාත්මක කරන්නටවත් ඒ අදාළ ආයතන කටයුතු කළා නැහැ කියන එක. ඒ නිසා ගරු නියෝජ්‍ය කාර්ක සභා සභාපතිතුමනි වාර්තා පාර්ලිමේන්තුවේ පුස්තකාලයට ගියාට පමණක් ප්‍රමාණවත් නැහැ. ඒ සම්බන්ධයෙන් වගවීම පරීක්ෂාවන යාන්ත්‍රණයක් අවශ්‍යයි. මෙලදහරි සියලු දෙනා මේ නිර්දේශ නියෝග ඉදිරිපත් කළාට පස්සේ අඩුම තරමේ යම් නිශ්චිත කාල සීමාවක් තුළ ඒක ඉටු කළායි කියලා පාර්ලිමේන්තුවට සහතික වෙන්නට ඕනා. එහෙම නැත්නම් මේ කාර්ක සභා අපි කොතරම් ඉහලින් වර්ණනා කළත් ඒ ප්‍රතිඵල ජනතාවට අත්පත් වෙන්නේ නැහැ. අවසාන කරුණ හැටියට මම ඔබතුමාගේ අවධානය යොමු කරනවා දැන් මේ විගණකාත්පතුමා කියන විදිහට මම දැක්ක එතුමා කියනවා පාර්ලිමේන්තුවෙන් යම්කිසි මුදල් ප්‍රතිපාදනයක් ඒ අමාත්‍යංශ දෙපාර්තමේන්තුවට වෙන් කළ දුන්නට පස්සේ ඒකට වඩා වැඩිපුර වියදම් කරන එකත් වැරදි අඩුවෙන් වියදම් කරන එකත් වැරදි කියලා. ඒතර අපි පාර්ලිමේන්තුවේ සෑහෙන වාර ප්‍රමාණයක් සාකච්ඡා කළා තමයි එවැනි මුදල් ප්‍රතිපාදනයක් වෙන් කරන්න ජනතාවගේ අවශ්‍යතාවයන් වෙනුවෙන්. හැබැයි මම ඔබතුමාගේ අවධානය යොමු කරනවා මේ 2015-2016 අවුරුදු දෙකේ වකුවඩු රෝගීන් සඳහා 2015 රුපියල් මිලියන 353ක් 2016 රුපියල් මිලියන 667ක් වකුවඩු ආදාර්ශ බෙදන්න කියලා වෙන් කරා. ඒ වෙන් කරාට 2015 වකුවඩු ආදාර්ශ බෙදලා තිබෙනේ 62%යි 2016 70%යි. අපේ රටේ මේ ආධාර ලබන්න ඕන ආදායම් නොලැබීම නිසාම තමන්ගේ පෞල් ජීවිත පවත්වාගෙන යන්න බැරි වෙන ඒ නිසාම තමන්ගේ දරුවෝ පාසල් යවා ගන්න බැරි වෙන රෝගී ජනතාවක් සිය රජරට ප්‍රදේශ ආශ්‍රිත ජීවත් වෙනවා. අවශ්‍යතාව සලකා බල තමයි පාර්ලිමේන්තුව එවැනි මුදල් ප්‍රමාණයක් වෙන් කළේ. එතකොට ඒ මුදල හරියාකාරව අඩු ගන්න 90ක් 95ක් තාක්ෂණික ප්‍රශ්න පැත්තක තිබිලා වෙන් කරගන්න බැරි වෙනවා නම් ඒක බරපතල ප්‍රශ්නයක්. මේ ජනතාවගේ ජීවිත සිත් පිළිබඳ ප්‍රශ්නයක්. ඒතර ඒ සම්බන්ධයෙන් කාර්ක සභාව අවධානය යොමු කළා තිබෙනවා. එවැනි කාරණා. ඒ වගේම දැන් පෞගේ කාලෙත් යම් ආන්දෝලනයකට තුඩු දීපු වැඩිහිටි දීමනාව සම්බන්ධයෙන් 2015 ආයෝජනයක් තිබුණා රුපියල් 2000ක් වැඩිහිටියන් ලබා දෙන්න. ඒ රුපියල් 100ක් කපා ගත්ත ජාතික වැඩිහිටි දීමනා මහලේකම් කාර්යාලෙ. ඒ අනුව 2016 අවුරුද්ද 1/3 රුපියල් මිලියන 389ක් ඔක්කොම රුපියල් මිලියන 443ක් ගිණුමේ තිබෙනවා. එතකොට දැන් මේ වැඩිහිටියන්ට දෙන ආධාරයත් රුපියල් 100ක් කපා ගත්තට පස්සේ ඒ පිළිබඳ කාර්ක සභාව අවධානය යොමු කළා තිබෙනවා. දැන් මේ මම මේ කරුණේ මතු කරන උත්සාහ ගන්න ගරු නියෝජ්‍ය කාර්ක සභාව සභාපතිතුමනි, ජනතාව වෙනුවෙන් අපි විශාල සංවාදයක් කළේ ජනතාවගේ බදු මුදල් වෙන් කරන්නට යම් තීන්දුවක් ගත්තට පස්සේදී ඒක ක්‍රියාත්මක වෙන්නේ නැතිකොට ඒ සම්බන්ධ විමර්ශනය කරන්න බලයක් අපිට නැහැ. ඒ නිසා මේ ගිණුම් කාර්ක සභාව අපි මන්ත්‍රීවරු මැදිහත් වෙලා කරන මේ ව්‍යායාමයේ සාර්ථක වෙන්න නම් එක්කෝ මේ අදාළ අමාත්‍යංශ දෙපාර්තමේන්තු පළාත් පාලන ආයතන මේකට නීතිමය වශයෙන් බැඳෙන්නට ඕන. නීතිමය බැඳීමට එහා ගිහලා සදාචාරමය බැඳීමක් වුමනා කරනවා. මේ දෙකම නැත්තම් එහෙම අපි කොතරම් තදින් උත්සාහ කරත් ඒක ප්‍රතිඵල විරහිත වෙනවා. අපිට ජනතාවට කියන්න පුළුවන්. නමුත් ඊටතර මම හිතන්නේ වැදගත් වෙන්නේ පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාවෙන් හිමි මූල්‍ය පාලනයේ වගකීම නිසියාකාරව ක්‍රියාත්මක වෙන්න නම් එවැනි වගකීමකට බැඳීමට අවශ්‍ය කරන විදිහේ යම් නීතිමය ප්‍රතිපාදන ප්‍රමාණයක් යාන්ත්‍රණයක් මේ කාර්ක සභාවන්ට උවමනායි කියන අදහස යෝජනා කරමින් මම නතර වෙනවා. බොහොම
සුතියි. ඒ ස්ථිර කරන කරු නිගල් කළ බුදු
අර්සව සවත්තුමනි, මම නලින් ජයස මන්ත්‍රීමාගෙන් ලද යෝජනා මම ස්ථිර කරනවා.
හොන්ඩබල් මිනිස්ටර් නිරෝසන් පෙරේරා.
කතාගන් ගරු මන්තෝ.
ගරු මුලාසුන මන්ත්‍රීතුමනි, ප්‍රථමයෙන්ම රාජ්‍ය ගිණුම් කාරක සභා වාර්තා පිළිබඳව කල් තැබීමේ විවාදයට සහභාගී වීමට ඉඩ දීම ගැන සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම රාජ්‍ය ගිණුම් කාරක සභාව මගින් මේ පාර්ලිමේන්තුවට පැවරිලා තිබෙන මේ රටේ මූල්‍ය පිළිබඳව වගකීම ඉටු කිරීම සඳහා දායකත්වය සැපියූ එහි සභාපති නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මැතිතුමා ඇතුළු ඒ සියලුම මන්ත්‍රීතුමාලට ස්තුතිවන්ත වෙනවා. මොකද විපක්ෂයේ හිටන් මං හිතන්නේ පිළිගන්නවා ඇති මේ රාජ්‍ය ගිණුම් කාරක සභාවත් ඒ වගේම පොදු ව්‍යාපාර කාරක සභාවත් වෙනදට වඩා සක්‍රීය මට්ටමෙන් ඒ ආයතන විමර්ශනය කරලා ඒ විමර්ශන වාර්තා නිසි කලට නිසි ලෙසට මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කළා තියෙනවා. මම හිතන්නේ මේකත් මේ රටේ දේශපාලන ඉතිහාසය ගන්නකොට ලොකු ජයග්‍රහණයක්. මොකද පංගුවක් වෙලාවට අපි දන්නවා අපි මේ කාරක සභාවල වැඩ කටයුතු පටන් ගත්තාම අවුරුදු ගණනාවක පරක්කු වෙච්ච වාර්තා තමයි ඉස්සෙල්ලම ආවේ. ඒ හින්දා මේ කාරක සභාව තුලින් වර්තමානයේ සිදුවෙන දේවල් වර්තමානයේම පරීක්ෂා කරලා නිසි ලෙස පාර්ලිමේන්තුවට වාර්තා කිරීම මේ දේශපාලන ඉතිහාසයේ ගන්නකොට ඉතාම විශේෂ ජයග්‍රහණයක් ලෙස තමයි අපි සලකන්නේ. නමුත් අපි පිළිගන්නවා ඇත්තටම මේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරාට මදි. මේ වාර්තා තුළින් පැන නැගෙන කරුණු තවත් විමර්ශනයට ලක් වෙලා විශේෂයෙන්ම අධිකරණ කටයුතු දක්වාම පැහැදිලි ගමන් මගක් මේ රටේ තියෙන්න ඕනේ කියන එක මං හිතන්නේ අපි සියලු දෙනාම පිළිගන්න. එහෙම පැහැදිලි ගමන් මගක් තිබුණොත් මේ රටේ තියෙන වංචා හා දූෂණ විශාල ප්‍රමාණයක් අපිට වළක්ව ගන්න පුළුවන් කියන කාරණයක් මං හිතන්නේ මේ සභාව පිළිගනී කියලා මම බලාපොරොත්තු වෙනවා. අපි 2016 වෙනකොට රාජ්‍ය ගිණුම් කාරක සභාවෙන් අපි විවිධ ආයතන 837ක් විමර්ශනයට ලක් කරා. ගරු මූලාසන මන්ත්‍රීතුමනි, ඔබතුමා දන්නවා මේ වගේ කාරක සභාවකින් ආයතන සහ ඒ අමාත්‍යංශ 837ක් පරීක්ෂා කරන එක ඉතරම් ලෙහෙසි පහසු වැඩක් නෙමෙයි. අපිට ඉතාම සීමිත කාලයයි තියෙන්නේ. ඒ එක් එක් ආයතන තුළ පංගුවක් වෙලාවට යම් පරීක්ෂණයට ලක් කරන්න කාරණා එකකට වඩා තියෙනවා. ඒ හින්දා අපි විශේෂයෙන්ම අපේ කාරක සභාවේ සභාපති ලසන්ත අලගිවන්න මැතිතුමා සහ ඒ සියලු දෙනාම මේක පරිගණක ගත කරලා මේ ආයතන සහ ඒ අමාත්‍යංශයේ ඒ සියලු දේවල් ඇගෙවීමකට ලක් කරන්නට අපි කටයුතු කරා. මට අවසර දෙන්න මේ අපිට ඒ ඇගෙවීමේ වාර්තා තියෙනවා 2015 සහ 2016. එහිදී එක් සුවිශේෂී ලක්ෂණයක් අපිට වාර්තා වෙනවා. මේ 2015ට වඩා 2016 වෙනකොට විශාල පරීක්ෂණයට ලක් කරපු ආයතන සංඛ්‍යාවක ඇගෙීමේ ලකුණු වැඩි වෙලා තියෙනවා. දැන් අපි ගත්තාම ඇගෙීම් ප්‍රතිඵල 90 ලකුණු 90ට වඩා තිබුණු ආයතන 2015 තිබුණා 60ක්. මේක 2016 වෙනකොට 73 දක්වා වැඩි කරන්නට විශේෂයෙන්ම අපේ රාජ්‍ය ගිණුම් කාරක සභාවත් ඒ ආයතනත් විශේෂයෙන්ම කටයුතු කරලා තියෙනවායි කියලා මම මේ අවස්ථාවේදී කියනවා. ඒ වගේම ලකුණු 70වත් 90වත් අතර 2015දී ආයතන 282ක් තිබුණා. ඒක 2016 වෙනකොට 447ක් වෙනකන් වැඩි කරන්නට කටයුතු කරලා තියෙනවා. ඒ වගේම ලකුණු 50ත් 70වත් අතර තිබුණු ආයතන ගාන 386 ඉඳලා 2015 295 වෙනකන් අඩු කරන්නට කටයුතු කරලා තියෙනවා. ඒ වගේම ලකුණු 50ට අඩු තිබුණු 2015 තිබුණු ආයතන 104 2016 වෙනකොට 22 දක්වා අඩු කරන්නට අපි කටයුතු කරලා තියෙනවා. මම හිතන්නේ මේක ඉතාම සුවිශේෂී කාරණයක්. විශේෂයෙන්ම ඒ ගිණුම් නිසි වේලාවට ඉදිරිපත් කරලා විගණාධිපතිතුමාගේ ඒ නිරීක්ෂණ, ඒ වගේම අපේ කාරක සභාවේ නිරීක්ෂණය තුළින් ඒ සියලුම කලට වේලාවට ඒ වාර්තා සැපෙීම අපි මං හිතන්නේ මේ අවුරුදු 3 තුළ අපි ඉතාම හොඳ ප්‍රගතියක් ලබලා තියෙනවායි කියලා මම මේ අවස්ථාවේදී සඳහන් කරනවා.
What's your point of order?
ද පාර්ලිමේන්තුවට එන්න පෑයි මිනිත්තු 20ක් විතර ගියා අරලියගහ මන්දිරෙන් එන්න. එනකොට මෙතන වහලා මොන වගේ ප්‍රජාතන්ත්‍රවාදයක්ද තියෙන්නේ? පාර්ලිමේන්තුවට එන්න තියෙන මාර්ගයේ බාධාවක් ඇති වෙලා තිබෙනවා නම් පොලිසිය බලාගෙන සිටිනවා, පාර වහලා කටයුතු වෙනවා. මේ සම්බන්ධයෙන් කරුණාකරලා කථානායකතුමාට මේ සම්බන්ධ විධිමත්ව උත්තරයක් ලබා දෙන්න කියන්නේ. මේක පලින ගමන එක නෙමෙයි මේක වෙන්නේ. මේ බැරිගේ තියෙන පාර්ලිමේන්තු නැති දවස්වලත් හැබැයි මේ වගේ දෙයකට අවහිර කරලා තියෙන මේ පාර්ලිමේන්තුවට එන්න මම හිතන හැම දෙනාට මේක බලපාලා ඇති.
ඔබතුමා කියන්නේ මේ පිවිසුම් මාර්ගයේ අවිහිරතාවය පිළිබඳව
පාර්ලිමේන්තුවේ රජ මේ පාර්ලිමේන්තුවේ කොළඹ පැත්තෙන් එන මාර්ගය පාදක කළේ ඒත හරහට පාර වහලා පොලිසිය බලාගෙන සිටින මෙතන මීටිමක් තියෙනවා එතන.
හොඳයි මම තෝ අපි කතානායකතුමාගේ අවධානයට යොමු කරන්නම්. ඒ වගේම
මේක ප්‍රජාතන්ත්‍රවාදයක්ද? මේ අපට වරමක් දීලා තියෙන රට හදන්න මිසක් බෝඩ් ලෑලි වලට බයවලා යටපත් වීම නෙවෙයි.
ඔබතුමාට පාර්ලිමේන්තුවට ඇතුළත් වීමේදී බාධාවක් ඇති වුණා?
මට එන්න බැරි වුණා. මං පිටත් වුණේ අරලියගහ මන්දිරෙන් 1:10ට. මං මෙතනට පාර්ලිමේන්තුවෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය හරහා ආවේ 2:10ට.
හොඳයි මම තෝ ඒක කතා
දැන් කවුරුත් එතනට එව්වත් මේ පොලිසිය සිටිනවනේ මේකේ.
කතානායකතුමාගේ අවධානයට යොමු කළා ඒ සම්බන්ධයෙන් පොලිස්තුමාට දැනුම් දෙන්න කටයුතු කරන්න.
ඒක විතරක් මදි. කරුණාකර දැන් මේ සම්බන්ධයෙන් පොලිසියට වාර්තා කරන්න කියන්න කොතර වෙලාවක් මේ පාර අවහිර වෙලා වහලා තිබ්බද කියලා.
ඔව් අපි ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිදහසේ බාධාවකින් තොරව සභාගර්භයට පැමිණීමේ අයිතිය තියෙනවා. ඒ සම්බන්ධයෙන් කටයුතු කළා නැත්තේ ඇයි කියලා අපි කතානායකතුමාට දැනුම් දෙන්න.
කියන්නේ පාර්ලිමේන්තු නෙමෙයි සභාපතිතුමනි, මන්ට අවශ්‍ය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂා කරන තියෙන පාර්ලිමේන්තුව අවහිර වෙලා තියෙනවා නම් මොකද්ද මේ කාගේ ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂා කරන්න හදන්නේ?
කතානායකතුමාට දැනුවත් කරන්න.
දැන් දැනුවත් කළා මේ
පාර්ලිමේන්තුව කළා පොලිස්පතිතුමාගෙන් ඒ සම්බන්ධයෙන් විමසීමකුත් කරන්නම්. ඇයි ඒ උද්ඝෝෂණ හෝ යම් කටයුත්තක් ඇතර තියෙනවා කියලා වාර්තා වෙනවා. අපි ඒ සම්බන්ධනොත් කටයුතු කරන්න.
තරුණ තරුණගේ ජීවිතය ආරක්ෂා කරන්න අපිත් වගකීමක් තියෙනවා.
හොඳයි මම
එනකොට මේක වල්පුරු නිදහසක්.
හොඳයි. අපි ඒ ගැන කටයුතු කරන්න. ගරු වාසුදේව නායක.
ආවේ ඔබතුමාගේ අවධානයට යොමු කරන්න කැමති. වරක් මේ පාර්ලිමේන්තුවට එන්නට බැරි වෙන විදිහට පාර්ලිමේන්තුවම වට කරලා තිබුණා හමුදාවත් පොලිසියත් යොදලා. මම මේ වෙලාවේ ඇවිල්ලා අපේ කතානායකතුමාට කිව්වා ඔබතුමාගේ අනුදැනුම නැතුව මේ පාර්ලිමේන්තුව වට කරන්න පුළුවන්ද? පාර්ලිමේන්තුවට එන මාර්ග අවහිර කරන්න පුළුවන්ද පොලිසියට හමුදාවට කියලා? එතුමා ඒ වෙලාවේ මට උත්තරයක් දුන්නා. මම කැමති නෑ උත්තරේ මේ වෙලාවේ කියන්න. නමුත් මේ පළවෙනි වතාව නෙවෙයි මේක වෙලා තියෙන. උද්ඝෝෂකයන් නිසා වේවා, උද්ඝෝෂකයන් මර්ධනය කිරීම උදෙසා වේවා, මේ ගෙනෙන බාධා කිරීම වැළැක්වෙන ආකාරයට ක්‍රියා කළ යුතුයි. මන්ත්‍රීවරුන්ට නිදහසේ එන්න යන්න තියෙන අයිතිය ආරක්ෂාවෙන්. ඒ කාරණේදී එතුමාත් මමත් එක අදහසේ.
හොඳයි මන්තුමා, අපි සම්බන්ධයෙන් හොයලා බලලා ඔබතුමාලට පිළිතුරක් ලබා දෙන කටයුතු කරන්නම්. ඒ වගේම ජනතාවටත් කරදරයකින් හිරයරකින් තොරව ගමන් බිමන් යාමේ පහසුව පොලිසිය සපයා දිය යුතුයි. අපි සම්බන්ධයෙන් කතානායකතුමාට දැනුම් දෙන්න.
ගරු
මන්තුමා කතා. ඔව් මන්තුමා, අපි ඒ සම්බන්ධයෙන් ඔබතුමාට පිළිතුරක් ලබා දෙන්නම්. අපි ඒ සම්බන්ධයෙන් ඔබතුමාට පිළිතුරක් ලබා දෙන්නම්. ඒ වගේම කතානායකතුමාගේ අවධානයට යොමු කළා.
ගරු මූලාසන මන්ත්‍රීවරයනි, මටත් කරදරයක් නොවෙන්න මගේ වෙලාවත් අඩු කරන්න එපා මං.
හොඳයි ඔබතුමා කතා කරන්න.
ඒ හින්දා මම කිව්ව පරිදි විශේෂයෙන්ම අපි මේ ඇගයීම් තුලින් අපිට ඒ ආයතන 837ම විවිධ ලකුණු දීලා ඒවල වසරෙන් වසර ප්‍රගතිය බලලා ඒ ප්‍රගතිය සාධාරණ ලෙස අපිට සුබදායක මට්ටමකට ගේන්න අපිට කටයුතු කරන්න හැකියවීම ගැන විශේෂයෙන්ම අපි සතුටු වෙනවා.
මුතුමා විනාඩි දෙකකින් කතාව අවසන් කරන්න මුතුමා.
ඒ වගේම අපිට කියන්න ඕනේ විශේෂයෙන්ම මේ තාක්ෂණය අපි භාවිතා කරලා අපි වංචා හා දූෂණ වැඩියෙන්ම සිද්ධ වෙන පංගුවක් අපේ ප්‍රසිද්ධ ආයතන මෝටර් රථ දෙපාර්තමේන්තු රේගුව වැනි ආයතනවලට අපි නියම කරලා තියෙනවා මේ තොරතුරු තාක්ෂණය ඉක්මනට භාවිතා කරලා ඒ තුළින් ජනතාවට වෙන අපහසුතාවය ඒ තුළින් වෙන වංචා හා දූෂණ අවම කිරීමට විශේෂයෙන්ම කටයුතු කරන්න කියලා. මම දන්නවා දැන් වෙනකොට මේ රටේ ප්‍රසිද්ධ දේ තමයි පෞගිය කාලේ තිබුණු සියලුම වංචා දූෂණ මේ බහබැංකුවේ බැඳුම්කරය ඒ සිද්ධිය තුළින් ඔක්කොමල්ලට අමතක කරලා තියෙනවා. දැන් අපේ JVP අපේ නලින්ද ජයතිස්ස මන්ත්‍රීතුමාත් එතුමා උදාහරණයකට පටන් ගත්තේ මහ බැංකුවේ බැඳුම් කරේ දූෂණ හා වංචාව. නමුත් එතුමාට අනිත් ඒවා හරියට කියා ගන්නත් බැරුව گیا۔ එච්චරම මාධ්‍ය කවලා තියනවා මේක විතරයි මේ රටේ වංචාව හා දූෂණය වෙලා තියෙන්නේ. අපි දැනට කෝප් කමිටුවෙන් නිර්දේශ කළා තියෙනවා, ඒක ජනාධිපති විමර්ශනය කළා තියෙනවා කමිටුවකින්, ඒක අධිකරණ ක්‍රියාමාර්ගයකට ගිහිලා තියෙනවා. නමුත් අනිත් වංචා හා දූෂණ මේ හින්දා යටපත් කරන්න දෙන්න පුළුවන් කමක් නැහැ. අනිත් වංචා හා දූෂණ මේ හින්දා අමතක කරන්න දෙන්න පුළුවන් කමක් නැහැ. ඒ හින්දා අපි විශේෂයෙන්ම කියනවා මේ පහුගිය කාලේ සිද්ධ වුණු සියලුම වංචා හා දූෂණ මේ වාර්තා තුලින් පැන නැගුණු කරුණු කුණු බක්කියට දාන්න නැතුව මේවා මේ පාර්ලිමේන්තුවේ කොහේ හරි කොනක මකුණුදල් ඒ වගේම අනිත් දේවල් හැදෙන්න මේවා ගන්න දෙන්නේ නැතුව
අවසාන කරනමුත්
මේවල ක්‍රියාමාර්ගයක් ගැනීම සඳහා අපි විශේෂයෙන්ම ඒ අවධානය යොමු කරලා ඒ පාර්ලිමේන්තුවට තියෙන වගකීම වගේම පාර්ලිමේන්තුවට තියෙන බලතල මේ රටේ ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කිරීම සඳහා ඒ බලතල නිසි ලෙස අපි ශක්තිමත් කරලා ඉදිරියට යන්න ඕනේ කියමින් මම කතාව අවසන් කරනවා.
මීළඟට ගරු වාසුදේව නානායකර මන්තුමා, ඔබතුමාට මිනිත්තු 11 කාලයක් තියෙනවා.
ගරු සභාපතිතුමනි, ඔබතුමාට ස්තුතියි. මේ අප අයත් වෙන ජාතිගිනුම්කාරක සභාවේ වාර්තාව සම්බන්ධයෙන් සභාව විසිර යන අවස්ථා යෝජනාවක් යටතේ මේ යන සාකච්ඡාවට අපට සම්බන්ධ වෙන්න අවස්ථාව ලබා දීම ගැන පළමුවෙන්ම මේ රාජ්‍ය ගිණුම් කාරක සභාව බොහෝ දේවල් निराකරණය කරගන්නෝ නිලධාරීන් එක්ක සංවාදී. නිලධාරීන් කැඳවල ඔවුන්ගෙන් විමසලා ඔවුන් ඒවට දෙන පිළිතුරු අනුව ඒවා තවදුර කළ යුතු කාර්යයන්ට ඔවුන් යොමු කළා. අවසානයේ සමහර විට අපි කියනවා වාර්තාවක් ඉදිරිපත් කරන්න කියලා මාසයකින් ඔවුන්ට එකඟ විය හැකි කාල සීමාවක් දීලා ඊළඟට පසු විපරමක් කරනවා ඒ කාලය තුල ඒ වාර්තාව වෙනවද කියලා. ඊළඟට ඒ වාර්තාව අපේ සියලුම සමාජිකයන් අතර බෙදා හැරීමක් සිද්ධ වෙනවා. මේ අතින් අපි බැලුවහම අපේ රාජ්‍ය ගිණුම්කාරක සභාව සාර්ථකව ඉදිරියට යමින් තිබෙන බව සතුටෙන් කියන්නට උවමනයි. ඊළඟට යම් කරුණු निराකරණය නොවූ විටක එය පාර්ලිමේන්තුවට වාර්තා කිරීම තමයි දැන් තියෙන ස්ථාවර නියෝග අනුවත් අපට කරන්න තිබෙන කාර්ය. නමුත් අලුත් ස්ථාවර නියෝග අනුව ඒ අපි වාර්තා කරන කරුණු පාර්ලිමේන්තුවට ඒවා අදාළ වෙන ඇමතිවරයා ඒ කරුණු සම්බන්ධයෙන් මේ පාර්ලිමේන්තුවට වාර්තා කළ යුතු වෙනවා. ඒක සැක නැතුවම ලේඛනයක් විය යුතු බව කීමත් අනවශ්‍යයි. එසේ ඉදිරිපත් කරනු ලබන ලේඛනය සභාගත කිරීමට ඔබතුමාගේ මේ පාර්ලිමේන්තු සභාව තුළ න්‍යාය පත්‍රයක අවස්ථාවක් ලබා දිය යුතුයි අදාළ ඇමතිවරුන්ට ඒ ලේඛන ඉදිරිපත් කිරීමට. එම අවස්ථාවේදී එම ලේඛනවල ඇමතිතුමා සඳහන් කරන පිළිතුරු ගැන යම් පැහැදිලි කර ගැනීමක් අවශ්‍ය වූ විටක මන්ත්‍රීවරුන්ට ආණ්ඩු පක්ෂයේද විපක්ෂයේද කියන ભેදයකින් තොරව ඒ ඇමතිතුමාගෙන් කරුණු විමසා දැන ගැනීමටත් වැඩිදුර ඇමතිවරයාගේ අවධානය යොමු කිරීමටත් අවස්ථාවක් අපේ මන්ත්‍රීවරුන්ට අපි ලබා දිය යුතුයි කියම විශ්වාස කරනවා. ඊළඟට බොහෝ ආයතනවල මේ ප්‍රාග්ධන වියදම් ඌන වියදමක් හැටියට සඳහන් වෙන බව අපි නිරීක්ෂණය කළා තියෙනවා. එක් අවස්ථාවක් අපි අරගත්තොත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ජයිකායකින් ලබා දුන්නු අරමුදලකින් නිලධාරීන් පුහුණු කිරීමේ ව්‍යාපෘතියක් සූදානම් කළා තිබුණා. ඒ මුළු මුදලම වැය කළා තිබුණේ නැහැ. ඒ ව්‍යාපෘතිය ආරම්භ වෙලා තිබුණෙත් නැහැ. ඒ නිසා ඒ වර්ෂයේ රාජ්‍ය පරිපාලනයට වෙන්කරපු මුදල මුළුමනින්ම වියදම් නොවූ මුදලක් හැටියට ඉතිරි වෙලා තියෙනවා. ප්‍රාග්ධන මුළු ඉතිරිවීම් රුපියල් 37 මිලියනයක්. රුපියල් 25 මිලියනයක්. දැන් මේක 100%ක ප්‍රාග්ධන ඉතිරිවීමක් බවට පත් වී තිබුණු බවත් අපි නිරීක්ෂණය කළා තිබෙනවා. මේක මේ අමාත්‍යාංශයට පමණක් සීමා වෙච්ච දෙයක් නෙවෙයි. බොහෝ අමාත්‍යාංශවල වියදම්වල ඌන වියදමක් වාර්තා වෙනවා මේ විගණකාධිපති පරීක්ෂණවලදී. විගණකාධිපතිතුමා ඉතා විශිෂ්ට මෙහෙවරක් කරමින් තිබෙනවා. මට කනගාටුයි විගණන පනත තවමත් මේ පාර්ලිමේන්තුවට ගේන්න මේ ආණ්ඩුවට පුළුවන් වෙලා නැහැ. නොයෙකුත් පසට ඇදීම් නිසා, බලපෑම් නිසා. නමුත් මේ විගණන පනත ගෙනත් උවමනා කරන ඒ පහසුකම්මා කාර්ය මණ්ඩල වලින් මේ විගණන බලය තවත් ජවගැන්වෙන්නට පුළුවන් වෙනවා නම් මේ විගණකාධිපතිගේ කාර්යාලයට මීටත් වඩා විශාල මෙහෙවරක් කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. විගණකාධිපතිතුමා කියපු එක කාරණයක් මම දැක්කා, අද පත්තරයක තියෙනවා. විගණකාධිපතිතුමා කියලා තියුණා මේ රජයේ නිලධාරීන්ගෙන් භාගයක් ඉන්නේ හිරේ. රජයේ නිලධාරීන්ගෙන් භාගයක් හිරගත වෙන්න වෙනවා. මක්ුණොත්ද මේ ලලිත් වීරතුංග මහතාට තිබුණු චෝදනාව අනුව එතුමාව සිරගත කරනු ලැබුවා දඬුවම් කළා. ඒ අවභාවිතාව හේතුව හැටියට ගත්තොත් ඒ වගේ සිදුවීම් රජයේ නිලධාරීන් භාගයකට වැඩි දෙනෙකු අතින් සිද්ධ වෙනවා. එහෙමනම් රජයේ නිලධාරීන් භාගයකට වඩා ඉන්න ඕන හිරගෙවල් වල ඇතුලේ කියලා මේ විගණකාධිපතිතුමා පෙන්නුම් කළා තිබුණා. දැන් මේන් අපි අධිකරණයේ නඩු තීන්දුව කිසිසේත් අගෞරවයට ලක් කරනවා නෙමෙයි. අපි එතෙන්දී පෙන්නුම් කරන්නේ මේ රජයේ මුදල් අවභාවිතාව කියන එක බොහොම බහුලව වෙනවා. ඒකයි මේ කියන්නේ. මෙය විගණකාධිපතිතුමාගේ කාර්යාලයෙන් කරන විමර්ශනවලින් හා එතුමාගේ විමර්ශන පදනම් කරගෙන අපේ ගිණුම්කාරක සභාව කරන විමර්ශනවලදී අපට එළිදරව් වෙන ආකාරයට බොහෝ සිදුවීම් තිබෙනවා. පරීක්ෂණ කරගන්න බෑ. දැන් මේ වාර්තා ඉදිරිපත් කරපු ඒවායි තියෙනවා. මං වාර්තා වෙන වෙනම උපුටා දක්වන්න යන්නේ. ෆයිල් නැති වෙලා ඉතින් ලිපිගුණ නැති වුණාම පරීක්ෂණ කල්යන්න. පරීක්ෂණ ඒ නිසා බොහෝසේ කල් ගොහින් තිබෙනවා. නැත්තම් පරීක්ෂණ කරන්න බැරි වී තිබෙනවා. දැන් මෙවැනි තත්ත්වයකට පත් වුණාම ඒ ලිපිගොනු නැතිවීමට අස්ථාන ගතවීමට වග කිවිය යුතු කවුරු හරි කෙනෙක් ඉන්න එපා. කවුරු හරි කෙනෙක් ඉන්න ඕන අවසාන වශයෙන්. ඒ අවසාන වශයෙන් වගකීම දැරිය යුතු පුද්ගලයා පිළිබඳව ක්‍රියාමාර්ගයකුත් ගැනෙන්න ඕන. එහෙම නැත්නම් මේ අපි කරන ව්‍යායාමය කිසිම තේරුමක් නැහැ. එනිසා ගරු සභාපතිතුමනි, අර විදේශ කටයුතු අමාත්‍යාංශය ගැනත් විගණකාධිපතිතුමා පෙන්නුම් කළා තිබුණා. විශාල වැරදි වියදම් වෙලා තියෙන. ඒ වියදම් ගැන ඒ කාලේ හිටිය නිලධාරියා ඒවා කළාය කියලා එතනින් ඉවර කරන්න බෑ. ඒ කාලේ හිටපු තානාපතිවරයාත් ඒ ගැන වගකිවිය යුතුයි කියලා විගණකාධිපතිවරයා කියන. ඉතින් එහෙම අපි මේක මුදුනටම ගෙනihin වගකීමේ දාමය. දැන් ඔය විධානයක වගකීමේ දාමය ගැන අපිට මේ අලුතෙන්ගෙන නීතිවල අතුරුදහන් කිරීමේ පනත, අතුරුදහන් කිරීම පිළිබඳ බලහත්කාර අතුරුදහන් කිරීම පිළිබඳ සමුතිය, ඒ සමුතිය අනුව අපි ගෙන ආපු ඒ අපේ පනත, ඒ පනත අනුව වරද කරන කෙනා විතරක් නෙවෙයි ඒ වරද කිරීම පිළිබඳව සොයා බැලිය යුතු අවසාන බලධාරියා දක්වා ඒකේ වගකීමට හසු කර තිබෙනවා. මෙන්න මේ වගවීම අපේ රෙගුලාසිවල මදි. අපේ මුදල් රෙගුලාසිවල මේ කියන වගවීම ප්‍රමාණවත් ලෙස අපි නිර්ණය කරගෙන අපි ප්‍රසාරණය කරගෙන මේ සියලුම දෙනා වගවීමට අයිති වෙන විදිහට හසු කරගන්නට අපට පුළුවන් වෙලා නැහැ. අවසාන වශයෙන්
මිනිත්තු දෙකක් තියෙනවා ඔබතුමා. තව මිනිත්තු දෙකක් තියෙනවා
ඔබතුමා. විනාඩි දෙකයි තියෙන්නේ කියලා. අවසාන වශයෙන් මට කියන්න තිබෙනවා මේ රාජ්‍ය සේවය ඵලදායීව තබා ගැනීම සඳහාත් රජයේ රැකියා අවස්ථා පිරවීම සඳහාත් අපිට අපි කියලා තියෙනවා පුරෝගතනයක් කරන්න. මෙච්චර කට්ටිය විශ්‍රාම යනවා මේ ශ්‍රේණීන් වල නිලධාරීන් මේ කාලය වෙනකොට විශ්‍රාම යනවා මේ ශ්‍රේණීන් නැබැර්තු වෙනවා මේ පුරෝගතනය අනුව සලසුම් කරන්න බඳවා ගැනීමේ සලසුම් එහෙම නැත්නම් උසස් කිරීමේ සලසුම මේ අනුව අපේ රාජ්‍ය සේවයේ හිස්තැන් නැතුව රාජ්‍ය සේවය කරගෙන යෑමට පුළුවන්කමක් ලැබෙනවා. අවසාන වශයෙන් ඔබතුමා දන්නවා මේ මහා බැංකු හොරකම මේක ලෝක ප්‍රසිද්ධයි. දැන් මේ බැංකු හොරකම ගැන කියනවා නම් අපේ පෙරේරා මන්තුමා කිව්වා මේ හැම කාලෙම වෙච්ච හොරකම් තියෙනවා මේ හොරකම ගැන විතරක් ඇයි කතා කරන්නෙම කියලා.
අවසාන කරන මන්තුමා
මම අවසාන කරන්න යන්නේ I have to tell my honorable friend that this is the mother of all robberies. මේක ඉංග්‍රීසියෙන් කිව්වම ඒක අර්ථවත් වෙන්නේ. මේ හොරකම සියලුම හොරකම් වල මාතෘත්වය දරන බවයි අපි කියන්නේ. ඉතින් මේවට සම්බන්ධකම් තිබෙන බවට සැකේට භාජනය වෙච්ච මන්ත්‍රීවරු ඉන්නවා නම් ඒ මන්ත්‍රීවරු සිය කැමැත්තෙන් මේ කාරක සභාව වලින් අයින් වෙන්නට ඕන.
අවසාන කන්මන්තෝ
එසේ අයින් වුණේ නැත්නම් අපේ කථානායකතුමාට පුළුවන් ඒ මන්ත්‍රීවරුන්ට කැඳවලා ඒ උපදේශය දෙන්න. කථානායකතුමා ඒ කරයි කියලා බලාපොරොත්තු වෙන මා නිහඬ වෙනවා. විකාරකාධිපතිතුමාටත් අපේ සභාපතිතුමාටත් ස්තුතියි.
බොහොම ස්තුතියි. මේ ළඟට ගරු අලි සහිර් මෞලානා මන්තුමා.
තාලමේ සංගම් තවිසාලරෝහෙලේ ඉන්ද්‍රේ அரசாங்க கணக்குகள் பற்றிய குழுவினால் எட்டாவது பாராளுமன்றத்தின் முதலாவது கூட்டத்தொடரின் போது சமர்ப்பிக்கப்பட்டுள்ள சகல அறிக்கைகள் மீதும் பாராளுமன்றத்தின் கவனித்தம் செலுத்தப்பட வேண்டும் என்று எதிர்காலத்திலே ஒரு கொள்கை ரீதியான தீர்மானங்கள் மேற்கொள்ளப்பட வேண்டும் என்று எங்களது இந்த கணக்கு குழுவின் தலைவராக இருந்து வழிநடாத்தி கொண்டிருக்கின்ற கௌரவ லசந்த அழகியவண்ண அவர்களது இந்த அறிக்கை சம்பந்தமாக கொண்டு வரப்பட்ட இந்த ஒத்திவைப்பு பிரேரணையில் கலந்து கொள்வதில் மற்றற்ற மகிழ்ச்சி அடைகின்றேன். நானும் இந்த குழுவின் ஒரு உறுப்பினராக இருந்து பல விஷயங்களிலே மிகவும் முக்கியமான விடயங்களிலே ஆராய்ந்து எங்களால் கொடுக்கப்படுகின்ற இந்த கணக்குகள் சரியான முறையில் வழிநடத்தப்பட வேண்டும் என்ற அடிப்படையில் நாங்கள் முயற்சி செய்திருக்கின்றோம். இதிலே பொது கணக்குகள் பற்றிய குழு அதன் வரலாற்றில் முதல் தடவையாக அந்த குழுவின் மேற்பார்வையின் கீழ் வருகின்ற மொத்தம் 842 எண்ணிக்கையான நிறுவனங்கள் உள்ளடங்கிய 2015 கணக்குகளை அடிப்படையாக கொண்டு கணனி வலை அமைப்பு மதிப்பீடு ஒன்றின் மூலம் பெற்றுக்கொள்ளப்பட்ட பொது பேறுகள் தொடர்பில் இந்த குழுவின் கருத்துக்கள் அறிவிக்கப்பட்டுள்ளன. கணனி வலை அமைப்பு முறையின் மூலம் தொடர்பு செய்யப்பட்ட உரிய சகல வகை கூறும் உத்தியோகத்தர்களினதும் பிரதான வகை கூறும் உத்தியோகத்தரினதும் மேற்பார்வையுடன் கணக்காய்வாளர் அதிபரினதும் மற்றும் அவரது பதவியினரதும் முழுமையான கண்காணிப்பு மற்றும் சான்றுபடுத்தல் ஆகியவற்றின் அடிப்படையில் 2016 கணக்குகளை அடிப்படையாக கொண்டு கண்காணிப்பு குழு உட்படுத்தப்பட வேண்டிய சகல நிறுவனங்களும் உள்ளடங்கும் வகையில் மேற்கொள்ளப்பட்ட மதிப்பீட்டு நிகழ்ச்சி திட்டங்களின் அவதானிப்புகள் மற்றும் சிபாரிசுகள் என்பவற்றை குறிப்பிடும் எமது குழுவின் அறிக்கையை இன்று சமர்ப்பித்ததையிட்டு எங்களது தலைவர் அவர்களுக்கு நாங்கள் எங்களது சந்தோஷத்தை தெரிவித்துக் கொள்கின்றோம். இந்த அடிப்படையிலே தவிசாளர் அவர்களே, கடந்த பல மாதங்களுக்கு முதல் சில உள்ளூராட்சி சபைகள், குறிப்பாக கிழக்கு மாகாணத்தில் உள்ள சில உள்ளூராட்சி சபைகள், காத்தாங்குடி, ஏராவூர் நகரசபை போன்றவற்றிலே பல முரண்பாடுகள் இருக்கின்றன என்ற விஷயத்தை நாங்கள் ஆராய்ந்த பொழுது, அந்த நேரத்திலே எங்களது தவிசாளர் அவர்கள் என்னையே விசாரணை செய்ய சொன்னார்கள். அந்த நேரத்திலே நாங்கள் அவர்கள் செய்த எங்களது ஆடிட்டர் ஜெனரல் அவர்களது அப்சர்வேஷன் அடிப்படையிலே கொண்டு வரப்பட்ட பல விஷயங்களை நாங்கள் விசாரித்த பொழுது, அங்கே ஒட்டுமொத்தமாக எங்களது பாராளுமன்றத்தினால் ஒதுக்கப்பட்ட பணங்கள் அங்கு முறைகேடான முறையில் கையாடப்பட்டிருக்கின்றது என்ற அடிப்படையிலே அங்கு கிழக்கு மாகாண சபையின் பிரதம செயலாளர் உட்பட மற்றும் உள்ளூராட்சி அமைச்சின், கிழக்கு மாகாண உள்ளூராட்சி அமைச்சின் செயலாளர் உட்பட அந்த காலத்தில் சொன்னார்கள், அப்போது இருந்த முதலமைச்சரது வழிநடாத்தலால் இவ்வாறான விளைவுகள் ஏற்பட்டு விட்டது. எனவே முதலமைச்சர் இன்று இல்லாவிட்டாலும் அங்கே எங்களது கௌரவ வாசுதேவ நாணயக்கார் அவர்கள் சொல்லியபடி அந்த நேரத்தில் இருந்த அதிகாரிகள் அவர்களே ஏற்றுக்கொண்டார்கள், இவரது அரசியல் தலையீடால் அங்கு கொடுக்கப்பட்ட அந்த பணங்கள் முறையான முறையில் செலவழிக்கப்படவில்லை. இன்று ஏராவூர் நகரசபையை பார்த்தால் அங்கு அவர்களது அன்றாட வேலைகளை கூட செய்வதற்கு பணம் இல்லாமல் போய்விட்டது. அங்கு இருந்த பணங்களை எல்லாம் முதலமைச்சர் அவர்கள் வீண்விரயம் செய்துவிட்டார். அவரது அரசாங்க சார்பாக, அவர் அரசியல் சார்பாக செய்த தமாஷாக்களுக்கு இந்த உள்ளூராட்சி சபைகளில் இருந்த பணத்தை அவர் வீண்விரயம் செய்துவிட்டார். இன்று உள்ளூராட்சி சபையிலே பணம் மிகவும் மோசமான முறையில் அவர்கள் வீண்விரயம் செய்திருக்கின்றார்கள் என்பதை காண்கின்றோம். எனவே இந்த அடிப்படையிலே அன்றிருந்த அந்த செயலாளரிடம் எங்களது கணக்காய்வு குழு, ஒரு மாதத்துக்குள் நீங்கள் உங்களது அறிக்கையை அறிவியுங்கள் என்று சொல்லி இன்று வரை அந்த அறிக்கைகள் எங்களது கணக்கா சபைக்கு, எங்களது கோப்பாவுக்கு அனுப்பப்படவில்லை. எனவே இவர்கள் இந்த விஷயத்திலே கவனம் செலுத்த வேண்டும். அது மாத்திரமல்ல, அதில் பிழை என்று ஆடிட்டர் ஜெனரல் கண்ட அந்த இன்ஜினியர் ஒருத்தர் கையாடல்கள் ஏற்பட்டிருக்கின்றது. அது மிகவும் விரிவாக ஆடிட்டர் ஜெனரல் அவர்களால் சொல்லப்பட்டது. த ஆடிட்டர் ஜெனரல் அப்சர்வேஷன் ஹாஸ் வெரி கிளியர்லி செட் த இன்ஜினியர் ஹூ வாஸ் இன்சார்ஜ் ஆஃப் திஸ் ஹாஸ் ஆல்ரெடி மிஸ் ஹேண்டில் த ஃபண்ட் வாட் எவர் இஸ் பீங் கிவன். ஸோ ஈவன் வித் தட் தே ஆர் கீப்பிங் த சேம் இன்ஜினியர் ஈவன் பை கிவிங் ப்ரொமோஷன் and they are encouraging this kind of activity. So this is totally unacceptable. எனவே இந்த அடிப்படையிலே இன்று நாங்கள் சிபாரிசு செய்கின்றோம், எங்களால் கணக்காய்வு சம்பந்தப்பட்ட விசாரணைக்கு உட்படுத்தப்பட்டு அங்கு வருகின்ற அந்த விசாரணை தொடர்பாக உரியவர்கள் வகை சொல்லக்கூடிய அளவுக்கு, பாராளுமன்றத்துக்கு சட்ட நடவடிக்கைகள் எடுக்கக்கூடிய அளவுக்கு நாங்கள் சிபாரிசு செய்ய வேண்டும் என்பதையும் இந்த நேரத்திலே கூறி சந்தர்ப்பத்துக்கு நன்றி கூறி விடைபெற்றுக் கொள்கின்றேன். நன்றி.